ගරු රවින් සමරේ මැතිතුමා ඔබතුමා කතා කරනවද? විනාඩි 7යි.
කතා කරන්න නම් පුළුවන් අහන්න මිනිහෙක් නැති එකයි ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමනි. දැන් උදේ ඉඳලා අපිට හොඟක් දේවල් කිව්වා. දැන් මේ පිළිතුරු දෙන්න නම් කවුරුවත් නැහැ. කෙසේ වෙතත් හැන්සාඩ් ගත වෙනවත් කියලා බොහොම කෙටියෙන් කාරණා කීපයක් පිළිබඳව කතා කරන්නට ඕනේ. අද විවාදය ආරම්භ කරපු අපේ හිටපු කම්කරු අමාත්‍ය ගාමිණී ලොග්ගේ මැතිතුමා අඩුපාඩු කීපයක් ගැන කියලා තිබුණා. විශේෂයෙන් මම මතක් කරන්නට ඕනේ අපේ අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ අඩුපාඩු කීපයක් ගැන එතුමා කියලා තිබුණා. අපේ අතිරේක ලේකම්තුමා ගිය සතිය තමයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙලා ගියේ. ඉතින් තාම සතියක්වත් ගත වුණේ නැහැ. මං හිතන්නේ ඒ අඩුපාඩු අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දීලා තියෙනවා. අපිට යථා කාලෙදී අමතුමත් මෙතන ඉන්නවා, අපිට නිලධාරීන් එහෙන් ලබලා දෙයි. ඒකම අර මෙහෙවර පියස ගොඩනැගිල්ල විවෘත කිරීම පිළිබඳව ප්‍රමාදයයි කියලා අහලා තිබුණා. අර දින 52 අර සෙල්ලම තිබුණේ නැත්තම් මෙලහට අපි ඒ ගොඩනැගිල්ලට දැන් ගිහිල්ලා අපි ඒකේ කටයුතු කරනවා. අදත් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යනවා ජනාධිපතිතුමා හරහා අප්‍රේල් මාසෙ වෙනකන් දින දීර්ඝ කළ දෙන්න කියලා. මොකද ඒ දින 52 කිසිම රාජ්‍ය නිලධාරියෙක් තීන්දුව తీරන ගත්තේ නැහැ. ඒ නිසා තමයි ඒක ප්‍රමාද වුනේ. ඒ නිසා මං හිතන්නේ අපිට අප්‍රේල් මාසෙ අවසාන වෙනට ඉස්සෙල්ලා ඒක විවෘත කරගන්න පුළුවන් වෙයි. ඊළඟට මන්ත්‍රීවරු ගණනාවක් කතා කෙරුවා මේ අපේ අර කම්කරු විනිශ්චය සභාවල මේ නඩු විභාග කරද්දී මේ වෘත්තීය සමිති නිලධාරීන්ට ඉදිරිපත් වීම අපි අත්තිටෝල තියෙනවා කියලා. අපි ඒක ඒ පිළිබඳව දැන් අලුතෙන් විධිවිධාන සකස් කරගෙන යනවා. මම හිතන්නේ අපි ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඊළඟට TB ඒකනායක මන්ත්‍රීතුමා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවෝ පිරිසක් ගැන මෙතනදි සඳහනක් කෙරුවා. ඒ ගැන නම් අපිට මං හිතන්නේ දැනුම් දීමක් කියලා නැහැ. එතුමා අපි ඒ ගැන හොයලා බලලා එතුමාට ඒ ගැන දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා කිව්වා අර මෑන් පවර් ආයතනවල සේවකයන්ගේ ලියාපදිංචි කිරීමක් සම්බන්ධව දැන් අපි මේ වෙනකොට සිංගල් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එක සේවා නියුක්තියෙන් සඳහා තනි පනතක් ගේන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ ඇක්ට් එක පිළිබඳව දැන් අවසාන අධීරයේ තියෙන්නේ. මං හිතන්නේ ඒක ආපුවම මං හිතන්නේ මේ සියලුම අංශ ඒකට එකතු වෙයි. එකතු වුණාම ඒ ගැන කටයුතු කරන්න පුළුවන් වෙනවා. අපේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා පුදුම එතුමා අමුතු අදහසක් ඉදිරිපත් කරා. මේ කාන්තාවන්ට පැය 8ක සේවා කාලය පිළිබඳව එතුමා විතරයි මම හිතන්නේ මේක සේවා කාලය වෙනස් කරන්න කියලා ඉල්ලුවා. එතුමා කතා කරලා කියනවා මේ රැට හරිකමක් නැහැ මේක ලබා දෙන්න කියලා. නමුත් ලොකු විරෝධතාවයක් තියෙනවා ඒ කාන්තාවන්ගේ සේවා මුරය මේ රැට පැය 8න් පස්සේ රැට සේවයේ යෙදීම සම්බන්ධව. ඉතින් මං හිතන්නේ අපිට ඒ ගැන කටයුතු කරන්න බැරි වෙයි. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි මේ අලුතෙන් ඉදිරිපත් වෙන්නට යන මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව එතන මන්ත්‍රීවරු කීප දෙනෙක්ම කතා කරලා මේක මේ වෘත්තීය සමිති පැත්තට මේක සම්බන්ධයක් ඇති කරන්න බැලුවා. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරා. තව මන්ත්‍රීවරු කීප දෙනෙක් විපක්ෂයේ මේ ගැන කතා කරුවා. මම මේක ගෙන්නගෙන බැලුවා. මේ පස්වෙනි ඡේදයේ තියෙන්නේ යම් රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ ඇතුළුව දේපළවලට මහජන භාවිතා ස්ථානයකට රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට යම් රාජ්‍ය හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයකට බරපතල හානි සිදු කිරීම. ඉතින් මේ සිදු කිරීම පිළිබඳවයි මේ පනතේ තියෙන්නේ. ඉතින් මං හිතන්නේ වෘත්තීය සමිති අරගලයක් වෘත්තීය සමිති ව්‍යාපාරයක් උද්ඝෝෂණයක් කියන්නේ මේ ගොඩනැගිලි රජයේ හෝ පෞද්ගලික අංශයේ ගොඩනැගිලි වලට හානි කරන එක නෙමෙයි. ඉතින් ඒ ගැනයි මේ පනතේ සඳහන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ මේක පිළිබඳව මේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ගැන රජය යම්කිසි මැඩපැවැත්වීමක් කරන්න හදනවා කියලා. මේකේ මැඩපවත්වන්නට හදන්නේ මේ දේපොළ වලට කරන හානි. ඒ නිසා මං හිතන්නේ ඒක මේ සඳහා අදාළ වෙයි කියලා. ඉතින් ඒ ගැනත් මම මතක් කරමින් තව කාරණා තිබුණත් මං හිතන්නේ මේක මේ පිළිතුරු කතාවට පිළිතුරු දීම සඳහා මං හිතන්නේ ඒ නිධාරින් කවුරුත් මන්ත්‍රීවරු නැති නිසා ඒ පිළිබඳව ඒ අයට පෞද්ගලිකව දැනුම් දෙන්න කටයුතු කරනවා. අවසාන වශයෙන් මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රධාන අමාත්‍යාංශයේ ශිළුම නිලධාරිවරුන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රධාන ශිළුම නිලධාරිවරුන්ට සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රධාන ඒ ශිළුම නිලධාරිවරුන්ට ඒ වගේම අපේ අමාත්‍යාංශයේ යටතේ පැවැත්වෙන ශ්‍රමවාසන අරමුදල සේවා සුරක්ෂිතතා සෞඛ්‍ය පිළිබඳ ආයතනයට ඒ වගේම කම්කරු ජාතික කම්කරු නයිල්ස් ආයතනයේ
ගරු අරවින්ද කුමාර මහතුමාට ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා.
ගරු අමාත්‍යමණි
ඔබතුමාට
යමක් කියන්න තියෙන විශේෂයෙන්ම මේ සුපර් මාකට් වල වැඩ කරන කාන්තාවෝ රෑ 11 12 වෙනකම් වැඩ කරනවා. ඇත්තට දැන් ඔබතුමා කිව්වා 8න් පස්සේ වැඩ කරන්න බෑයි කියලා. ඒවට දැන් 9 10ට යනකොටත් ඒගොල්ලෝ වැඩ.
හරි. බොහොම ස්තුතියි.
ඔව් මෙහෙමයි. ඔබතුමා විශේෂ අවධානයක්
යොමු කරලා ආයතනවල AI ගේ කැමැත්ත අනුව අපි රෑ 10 විතර වෙනකම් AI ට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට ඉදිරියේදී කටයුතු කරන්න. මොකද AI කැමති නම් රෑ 10 විතර වෙනකම් වැඩ කරන්නට AI ගේ අවශ්‍යතාවයට අනුව ඒ වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. අරවින්ද කුමාර් මන්ත්‍රීතුමා කතා කරපු නිසා තව එක කාරණයක් මේ වතුකරේ වැටුප් පිළිබඳව කතා කරා. දැන් පාර්ශ්ව දෙකක් අතරේ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා ඒ ගැන දන්නවා. ඒ ගිවිසුමට අනුව දැන් වැටුප් ප්‍රමාණයක් තීන්දුව වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ ගණන් හැදීමේදී සමහර මන්ත්‍රීවරු කතා කරා. නමුත් අර වැඩිපුර නෙලන තේදළු වලට ගෙවන මුදල රුපියල් 25 ඉඳලා අද 40 දක්වා ඒ කිවිසුමෙන් වැඩි වෙලා තියෙනවා. දැන් අපි දන්නවා සමහර දවස්වල ඒ අයට දළු කිලෝ 18ක් දවසකට කඩන් වුණාම සමහරු දළු කිලෝ 30ක් විතර කඩනවා. මේ වැඩිපුර කඩන දළු කිලෝ 12ට රුපියල් 40 ගන්න රුපියල් 400කට ආසන්න මුදලක් ඒ අය ලබා ගන්නවා. ඉතින් මේ ගැන කවුරුත් කතා කරේ නැහැ. කෙසේ වෙතත් ඒක ඒ අය විසින් පරිපාලක සභාව යටතේ රාත්‍රි 10ට එක්ක. ඔව් ඒ නිසා මේ 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 ඒ පිළිබඳව කවුරුත් මෙතන සඳහන් කරේ නැහැ. නමුත් අපි රජයක් හැටියට මුදල් නැමැත්තුමා ආයවැය කතාවදීත් සඳහන් කළා. තව ඒ අයට රුපියල් 50ක දීමනාවක් ලබා දෙන්නට මේ වෙනකොටත් අපි කටයුතු කරගෙන යනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරමින් අපිට සහයෝගය දීපු අපේ අමාත්‍යාංශයේ ශ්‍රීනුම දෙනාට මේ වෙලාවේ මගේ ගෞරවනීය ස්තුතිය පුදු කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු ගායන්ත කරුණාතිර කැමැතුම ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් අදහස් ප්‍රකාශ කරපු මැති ඇමතිවරුන්ට අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඉතාම කෙටි වෙලාවක් තිබෙන නිසා මම උඩින් පල්ලෙන් යම් යම් තොරතුරු කීපයක් ලබා දෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත්, බිමල් රත්නායක මන්ත්‍රීතුමත්, කාංචන විජේසේකර මන්ත්‍රීතුමත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් ගැන කතා කරා. ඒ තිදෙනාම නොදැන නෙවෙයි කතා කරේ, මේක අයත් වන්නේ කතානායකතුමාට, අපේ පහලකන්තුමාට තමයි මේ වගකීම තියෙන්නේ. අපේ අමාත්‍යාංශයට අයත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ පමණයි කියන එක මම කියන්ට ඕන. හැබැයි මේ කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් යමක් ප්‍රකාශ වෙන නිසා මම ඒක එතනදී බාධා කරන්න ගියේ නැහැ. ඒක ප්‍රකාශ වෙන එක හොඳයි කියලා මම හිතපු නිසා. ඔබතුමා මතු කරා මන්ත්‍රී කාර්ය මණ්ඩලය ගැන. පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ වැටුප් පැඩි කිරීමට රුපියල් 5000කින් විශේෂ දීමනාවක් ලබා දීමට අපි කැබිනට් පත්‍රිකාවක් දැන් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒකේ අනුමැතිය ලද විගස ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා රියදුරුව ගැනත් කිව්වා. ඇත්ත වශයෙන්ම එක රියදුරයි ඉස්සර මන්ත්‍රීවරයෙක්ට තිබුණේ. මම තමයි පාර්ලිමේන්තු කටයුතු ඇමති හරියට මන්ත්‍රීවරයෙකුට රියදුරෝ දෙන්නෙක් අනුයුක්ත කරන්න කියලා යෝජනාව ඉදිරිපත් කරේ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කෝ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳවත් එතුමන්ලගේ දීමනා වැඩි කිරීම සඳහාත් දැන් කැබිනට් සංදේශයක් අපි සූදානම් කරලා තිබෙනවා. චාල්ස් නිල්වණනාදන් මන්ත්‍රීතුමා සඳහන් කරා මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් මැනීම පිළිබඳ ගැටලුවක් වාර්ෂික වැඩසටහනට ඇතුළත් කර ඇති මැනුම් ඉල්ලීම් මුදල් අය කිරීමෙන් තොරව කරන්න පුළුවන්කම තිබෙන බව මම එතුමට කියනවා. ඊට පස්සේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව ඒ වැව් ටික මැනගන්නට පුළුවන්කමත් එතුමාට තිබෙනවා. අපේ චමල් රාජපක්ෂ මැතිතුමා ඉතාම වැදගත් කාරණා කීපයක් අවධාරණය කරා. මගේ ඉතමත් එක පුජ්ජලිකව කතා කරලා ඒ කරුණු කීපයක් ගැන අදහස් සුවමාරු කරගත්තා. විශේෂයෙන් එතුමා කිව්වා වීරවිල තල් සංවර්ධන මණ්ඩලයට ලබා දී ඇති ඉඩමෙන් කොටසක් පිළිබඳව ඒ ඉඩමෙන් කොටසක් තල් සංවර්ධන මණ්ඩලයේ එකඟතාවයේ මත නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීලා තිබෙනවා. ඒ ඉඩමෙන් පර්චස් 10 බැගින් නිවාස සෑදීම සඳහා ඉඩම් ලබා දීම තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. LRC එකට දැනුවත් කිරීමකින් තොරව තමයි තල් සංවර්ධන මණ්ඩලය මම හිතන්නේ පැවරීම කරලා තිබෙන්නේ. තල්ගස් කැපීම දැනට අත්හිටවලා තිබෙනවා. ඒ වගේම එතුමා කියපු අනික් කාරණා ගැනත් අපි අවධානය යොමු කරනවා. විජේතුංග මන්ත්‍රීතුමා කිව්වා දුම්බරගම පිළිබඳව මේ ප්‍රශ්නේ निराකරණය කරගැනීමේ අවශ්‍යතාවය ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ ඒ මුළු ගම්මානයේම ප්‍රවීණි වශයෙන් නිරවුල් කරලා තියෙනවා. අයිතිය පුජ්‍යලීන් සතුද විහාරස්ථානයේ සතුද කියන ප්‍රශ්නේ දැන් මතුවෙලා තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතිනවා. ඊට පස්සේ පුළුවන් වෙයි තීන්දුවක් ගන්න. ජෝන් සෙනවිරත්න මැතිතුමා කාරණා කීපයක් ගැන විමසුවා. මැණික් බලපත්‍ර ලබා දීම ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් තමයි සිදු කරන්න කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අභියාචනාධිකරණයේ තහනම් නියෝග පවතින නිසා බලංගොඩ වැවිලි සමාගම සමග පවතින නඩුවට අදාළ ඉඩම සඳහා තාවකාලික ඔප්පු හා බලපත්‍ර ලබා දීමත් නවතලයි තිබෙන්නේ. ඔප්පු ලබා දීමේදී සංවර්ධන වටිනාකම අය කරන්නේ නැහැ. එල්.ආර්.සී. චක්‍රලේඛයක් මත කුඩා තක්සේරු මුදලක් පමණයි අය කරන්නේ ඔවුන්ගේ ආදායම් කාණ්ඩයේ මත. ඒ වගේම එතුමත් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමත් කියපු පොදු කාරණයක් තමයි මේ එල්.ආර්.සී. ඉඩම් වලට ඔප්පු ගන්නකොට ගෙවන්න තියෙන මුදල පිළිබඳව කතා කරා. මම මගේ කතාව විදිහට පැහැදිලි කරා. රුපියල් 25000ට අඩු හැමෝම අඩු ආදායම් ලාභින් හැටියට ගණනය කරන්නේ. විශ්‍රාමිකයින්ටත් රණවිරුවන්ටත් පන්සල් වලටත් ඒ සහනය දීපු නිසා දැන් ඒ ගැටලුව බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් නොවන විදිහට අපිට විසඳන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඩග්ලස් දේවානන්ද මැතිතුමා කිව්වා රාජ්‍ය ආයතන වලට පිටව තියෙන ඉඩම් වලට පරිහරණ අයිතිය ලබා දීමේ වැඩසටහනක් ගැන. ඇත්ත වශයෙන් මේ වෙනකොටත් අපි 15000කට අධික ආයතන ප්‍රමාණයකට අයිතිය ලබා දීමට හඳුනගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පමණක් නැගෙනහිර පළාතේ 545ක් උතුරු පළාතේ 128ක් ආදී වශයෙන් අපි හඳුනගෙන තිබෙනවා. ඒ කටයුත්ත ඉෂ්ට කරන්න. එතුමා කිව්වා කෝවිල් වල ඉඩම් පිළිබඳව කෝවිල් පිහිටලා තිබෙන රජ ඉඩම් වල නම් කෝවිල් බාර ආගමික නායකයින් සමග සාකච්ඡා කරලා කෝවිල් වලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වෙන් කරලා ඉතිරි ඉඩම් හඳුනාගෙන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් රජ ඉඩම් ලබා දීමට හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධව සොයා බලා කටයුතු කරන නිසා මම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීමට කටයුතු කරනවා. ආනන්ද අලුත්ගමගේ මැතිතුමා කරුණු කීපයක් ගැන අගේ කිරීමක් කරන ගමන් එතුමා එක විවේචනාත්මක පැත්තකින් කිව්වා මේ පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් AG ඔෆිස් වලට පාසල් වලට ඔප්පු දෙන එක නිකන් සම්දර්ශනයක් විතරයි. ඒක අවශ්‍ය නැහැ. ඒව කවුරුවත් අල්ලන්නේ නැහැ කියලා. එතුමාගේ පළාතේ නැතුව නට දැන් අපේ පළාත්වල නම් හරියට පාසල් වල ඉඩම් නිරවුල් නැති වුණාම හරියට ගම්මු අල්ලනවා. අනවසර අයිතිකාරෝ ඒකට අයිතිවාසිකම් කියනවා. ඒ නිසා අපි මේ එතුමා කොහොම කිව්වත් මොන සම්දර්ශනේ නැති වුණත් අපි ඉඩම් ඔප්පු රජයේ ආයතන වලට දෙන එක නවත්තන්නේ නැහැ. පාසල් වලට විශේෂයෙන්ම හරියට වැටමායිම හඳුනලා දීලා පාසලේ ආරක්ෂාවට ඒවා වෙන් කරනවා වගේම අනිත් ආයතන වලටත් ඒක අපි ලබා දෙන එක දිගටම කරනවා. ඒකනායක මැතිතුමා වැවිලි සමාගම් පාලනය කරන ඉඩම් මැනීම ගැන කිව්වා. ඒක දැන් ආරම්භ කරලා තිනවා. නුවරඑළිය මාතලේ ඉඩම් මැනීමට සූදානම් කරලා තිනවා. LRC එකයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වතු සමාගමයි සම්බන්ධ වෙලා ඒ මැනීම් කටයුතු දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම LRC ඉඩම් කොටස් චක්‍රලේක 2019 මත ඊට අඩු තක්සේරුවක් තමයි අය කරන්නේ. ආදායම් කාණ්ඩයේ තක්සේරුව තීරණය කිරීමට විශේෂ වෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා සුපුරුදු පරිදි ගැලරියට කතාවක් කරා. එතුමා ආවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මැව්වා, ඒ වගේම බිල්ලෙක් මැව්වා. එතුමා යන්න ගියා. ඉතින් මම ඒකට කලබල වෙන්න ගියේ නැහැ. එතුමාගේ කාර්යභාරය හැමදාමත් එහෙමයි. මට මතකයි ඉන්දියන් ඉලන් රථ සේවය ආරම්භ කරන්න හදනකොට කොයිතරම් බිල්ලු මැව්වද කියලා. ඉන්දියාවේ හෙදියෝ එනවා කිව්වා, ඉන්දියාවේ රියදුරෝ එනවා කිව්වා, ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනවා කිව්වා. මේකෙන් අවසානයේ ඔක්කොම නැතුව අද මහජනතාව විශාල සේවයක් එකෙන් ලබනවා. ඉතින් ඒ වගේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ කාර්යාලයක් අරලියක මන්දිරයේ තියෙනවා කියලා කිව්වා. ඒකට උත්තර දෙන්න සුදුසුම පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙතන හිටියා. සාගල් රත්නායක මහත්මයා කෙලින්ම ඒක ප්‍රතික්ෂේප කරලා කතා කරා. ඒ වගේම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් ඩොලර් මිලියන 500ක ග්‍රාන්ට් එකක් තමයි ලැබෙන නියමිතව තිබෙන්නේ. ඒක තාම ලැබිලා නැහැ. ඒවා මගී ප්‍රවාහන කටයුතු දියුණු කිරීමට ග්‍රාන්ට් එකක් හැටියට තමයි ලබා ගන්න අදහස් කරන්නේ. කිසිම වාණිජ කටයුත්තකට ඒව ලැබෙන්නේ නැහැ. තාක්ෂණයට වගේ දේවල් දියුණු කරන්න තමයි ඒක යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට එතුමා මනුම් කටයුතු ගැන අර ට්‍රිම්බල් එක ගැනත් කිව්වා. ඇත්ත වශයෙන්ම අපි තාක්ෂණියයි අවශ්‍ය වාහන වගේ පහසුකම් පමණයි විදේශ රටවල් වලින් බලාපොරොත්තු වෙන්නේ. අපේ මාතෘභූමියේ සියලුම ඉඩම් මැනීම් කටයුතු අපේ මිලින් දොරව ලව්ව කරන්න එයත් එකඟ කරගෙන අපි කටයුතු කරනවා. ඒ නිසා අනවශ්‍ය බිල්ලු මවලා බොරු කතන්දර කියන්න අවශ්‍ය නැහැ. මේ ලෑන්ඩ් බැංක එක ගැනත් හැමදාම එතුමා කියනවා. ඒවා ඇත්ත වශයෙන් උත්තර දීලා කලබල වෙන්න ඕනේ කියලා මම නම් දකින්නේ නැහැ එතුමා වගේ කෙනෙක් කියන ඒවා ගැන. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඉඩම් බැංකුවක් ඇති කිරීමේ අරමුණ තමයි සියලුම ඉඩම් පිළිබඳ තොරතුරු රැස් කරලා අනාගත කටයුතු වලට ප්‍රයෝජනෙට ගැනීම විතරයි, හඳුනා ගැනීමක් විතරයි ලෑන්ඩ් බැංකකින් බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක එතුමා හැමතිස්සම කියන මේ මාතෘභූමියට අයහපත්යක් වෙනවයි කියන කාරණා ගැන මම කියන්න කැමතියි. එතුමටත් වඩා දේශප්‍රේමීත්වය ගැන අපිට කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. අපි ජාතිකත්වය හැමතිස්සෙම ප්‍රදර්ශනය කරන මිනිස්සු අපේ ඇඟ පුරා ඒක තියෙනවා. අපි දේශපාලන වේදිකාවට විතරක් නෙමෙයි මේ මාතෘභූමියට ආදරය කරන්නේ. ඒ නිසා අපි ඉන්න තැනක කිසි ලෙසකින්වත් මේ මාතෘභූමියට කිසිදු හානියක් වෙන දෙයකට ඉඩක් නැtei කියන එක මම එතුමාට මතක් කරන්න කැමතියි. ඊළඟට ශ්‍රී නේෂන් මන්ත්‍රීතුමා එතුමා ඉදිරිපත් කළ කරුණු අතරින් කීපයක් තියෙනවා. ත්‍රිවිධ හමුදා භාවිතා කරන ඉඩම් සඳහන් නිදහස් කිරීම ජනාධිපති කාර්යසාධන බලකායත් ආරක්ෂක අමාත්‍යාංශයත් සමග ඉටු කරන කටයුත්තක්. ඒ වගේම එතුමා තෘණභූමි සම්බන්ධව කතා කරා. අපි පසු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ඒකට ඉදිරි පියවර ගන්න පුළුවන්කම තිබෙන බව එතුමාට කියන්න කැමැති. අපේ මරික්කාර මන්ත්‍රීතුමා කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල තියෙන සංකීර්ණ ගැටලු පිළිබඳව කිව්වා. අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරනවා. එතුමාගේ ප්‍රදේශයේත් අපි දැනටමත් ඉඩම් ඔප්පු ලබා දීම ආරම්භ කරලා තිබෙනවා. ශ්‍රී නේෂන් මන්ත්‍රීතුමායි කතාවේදී කිව්වා මාවිල් සේනාධිරාජා මන්ත්‍රීතුමා කියපු කාරණයක් ගැන, කංකසන්තුර ඉඩමක් ගැන. ඒක අග්‍රාමාත්‍යතුමත් අපිට කතා කරා. අපි ඒක ඒ කියපු ආකාරයට සොයා බලලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමත් ගංගරාවත්ත අයගම ඉඩම ගැන කිව්වා. ඒක ජනවසම විසින් බදු දීලා තිනවා. LRC එකත් එක්ක ජනවසම සාකච්ඡා කරනවා. ඒ රාජ්‍ය ආයතන නඩු දැමීමත් දැන් නතර කරන්න කියලා කැබිනට් තීරණයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ජනවසමත් LRC එකත් සාකච්ඡා කරලා මේක සාකච්ඡා මාර්ගයෙන් ඒ ගැටලුව විසඳන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. දැසිරි ජයසේකර මැතිතුමාගේ කතාවට මම කලින් පිළිතුරු දුන්නා. ඊළඟට සුසන්ත පුංචි නිලමිනි මැතිතුමා කාරණා කීපයක්ම කිව්වා. එතුමා කිව්වා කාරණයක් මේ ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ ඉඩම් සිංගප්පූරුවට පැවරීමක් ගැන. මම නම් ඇහුවමයි ඒක. මම අපේ නිලධාරීන්ගෙනුත් විමසලා ඇරියා මොකද්ද මේ කතාව කියලා. මට කියන්න තියෙන්නේ මේ ගැන කිසිම තොරතුරක් අපිට නම් වාර්තා වෙලා නැහැ. සුසන්ත පුංචි නිලමිනි මැතිතුමාට කොහෙන් ආවද කියන එක තමයි ඒකේ ගැටලුව තියෙන්නේ. එතුමා කිව්වා ගොවි ජනපදවලට ඉඩම් ජනතාවට ලබා දීම ගැන, කන්තලේ නගරයේ පදිංචි ජනතාව ඉඩම් ලබා දීමට සඳහා මේ වෙන විට තොරතුරු රැස් කරගෙන තිබෙනවා. පසුගිය කෘෂිකාර්මික ආංශික කමිටුවේදීත් මේ පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. 300කට අධික සංඛ්‍යාවක් නගරයේ වාණිජ කටයුතු, කෘෂිකාර්මික කටයුතු මෙන්ම පදිංචි වී සිටින බව දැනගන්න තිබෙනවා. මේ අතරින් පදිංචි අය පිළිබඳව සොයා බැලුවා නගර සභාවක් ලෙස 1991 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබෙන නිසා 1991 පෙර පදිංචිව සිටි සියලුම අයට ඉඩම් සංවර්ධන ආඥාපන්නත යටතේ අවශ්‍ය ලීවිලි ලබා දීමට කටයුතු කිරීමටත්, 91ට පසු පදිංචි අය පිළිබඳව සොයා බලා අදාළ ආයතන සමගද සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කරනවා. එතකොට මේ පිළිබඳව නිවැරදි දත්ත සොයා ගැනීම සඳහා දැනටමත් ශ්‍රේෂ්ඨ පරීක්ෂණයකට අප්‍රේල් මාසේ 25යි 26යි දින යොදාගෙන තිබෙන බවත්, ඊට පස්සේ ඉදිරි කටයුතු කිරීමට කටයුතු කරන බවත් මම එතුමට කියනවා. ආගමික ස්ථාන ගැන සඳහන් කරා පූජාව පුලබා දීමේ වැඩසටහන. මගේ කතාවේදී මම ඒ ගැන කිව්වා. එතුමා කිව්වා මේ ගොවි ජනපද කන්තලේ, ශ්‍රීපුර, සේරුවිල වගේ තැන්වලට ඔප්පු අවශ්‍යයි කියලා. දැන් වසර 10ක් කිසිම කොන්දේසියක් කඩ කරන්නේ නැතුව හිටපු එවැනි ගොවි පවුල්වලට සින්නක්කර අයිතිය ලබා දීමට අපි දැන් ළඟදිම කටයුතු ආරම්භ කරනවා. ත්‍රිකුණාමලී ඉඩම් ඔප්පු 2000 ගණක් බෙදන්න ජනාධිපතිතුමත් එක්ක අපි දැන් දින ඉල්ලලා තිබෙනවා. අපි ඒ කටයුතු කරනවා. ඒ සියල්ලම එතුමාගේ දැනගැනීම සඳහා මතක් කරනවා. අමීර් අලි රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරා වගේ අපි 7000කට ආසන්න ප්‍රේක්ෂකට බලපත්‍ර හා දීමනා පත්‍ර 23 වෙනිදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී ලබා දීමට කටයුතු කරනවා. අනිත් එතුමා කියපු සියලුම කටයුතු ගැන ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ දැනුවත් කරලා හැකි පරිණාම් පියවර ලබාගෙන ඒවා ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමත් කරුණු කීපයක් කිව්වා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බලපත්‍ර සහ දීමනාපත්‍ර 8000කට අධික සංඛ්‍යාවක් දැනටම ලබා දී තිබෙනවා. මේ වැඩසටහන ඉදිරියටත් අපි ක්‍රියාත්මක කරන නිසා ඉතිරි අයටත් කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ඔප්පු දසලක්ෂයේ වැඩසටහන හරහා දඹදෙණි ඉඩම් නොමැති අයට ඉඩම් ලබා දීම සඳහා රජයේ ඉඩම් නොමැති නම් ප්‍රාදේශීය ලේකම්වරු මගින් ඉඩම් හඳුනාගෙන අත්පත් කරගෙන බෙදා දීමටත් හැකියාව තිබෙනවා. පොල්පිටිගම ඉරුදෙනියාව ගම මේ ප්‍රදේශයේ වනජීවී කලාපයට අයත් බැවින් වනජීවී අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා ඉදිරි පියවර ගන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒතුමත් සම්බන්ධ කරගෙන මේ සාකච්ඡා පවත්වන්න අපිට පුළුවන්කම තිබෙනවා. ජානක වත්කුඹුර මන්ත්‍රීතුමත් කාරණා කීපයක් කිව්වා. රජයේ ඉඩම් සඳහා බදු තක්සේරුව ඉඩම්වල බදු මුදල තක්සේරු කරන ලබන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින්. පදනම් වර්ෂයේ ලෙස ඉඩම්ලාභීන් ලෙස තෝරාගත් වර්ෂයේ ලෙස යොදා ගන්නවා. ඉදිරිපත් කළ බදු මුදල් පිළිබඳව සොයා බලා ඉදිරි කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්ට දැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එතුමා තව කාරණා කීපයක් ව බොහොම සංවේදී කාරණා. මම එතුමාට පණිවිඩයක් ඇරියා. හෙට හෝ බ්‍රහස්පතින්දා ඔබතුමාටත් පහසු අපටත් පහසු වෙලාවක අපේ නිලධාරීන් ඒකට අදාළ පාර්ලිමේන්තුවට අපි කැඳවලා ඒ ගැන ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න දෙමු. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් දෙයක් නම් අපි ඔක්කොම එකතු වෙලා කරමු. රංජිත් සොයිසා මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. හැමෝම ප්‍රශංසා කරද්දී එතුමා පොඩි විවේචනයක් කරපෙක් ගන්න නැත්නම් අපිට පාළුවේ හිටියේ. ඉතින් එතුමාට කතා කරනකොට මේ ඉඩම් ඔප්පු 1000 ගණක් ගැන මොකද්ද කිව්වා. හැබැයි ගිය අවුරුද්දේ විතරක් 5639ක් LRC එක දීලා තිබෙනවා. මමත් විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මට මතක් වුණා එතුමා කතා කරනකොට අපේ පාක්ෂිකයෝ එක එක ආයතනවල තම තමන්ගේ අභිමතයේ පරිදි ඇවිල්ලා අපිට කියනවා පාර්ලිමේන්තුවේ මෙන්න මේක දීලා අරින්න මේක කියන්න අරේ මේ කියලා. මම නම් ඩබල් චෙක් කරලා තමයි ඒ කාලෙත් කිව්වේ. මොකද නැත්තම් ඒ කියන එකම සම්පූර්ණයෙන්ම නෙවෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. එතුමා කෝ උපාධිධාරීන් බඳවගෙන නැහැයි කියලා උපාධිධාරීන් බඳව ගැටියුතු තැනට උපාධිධාරීන් බඳව ගන්නවා. උසස් පෙළ එක්කෙනා අවශ්‍ය තැනට උසස් පෙළ එක්කෙනා බඳව ගන්නවා. ඒ වගේ විමර්ශන නිධානින් කෙනෙකුව කිසිම දෙයක් පනතකින් පිට කාඩරකින් පිට නීතියෙන් පිට ක්‍රියාත්මක කරලා නැහැ. මොකද අපි එහෙම වැරදි වැඩ කරලා චෝදනා ලබන්නේ නෙමෙයි. ඒකයි අපි මේ වගේ අමාත්‍යාංශයක් දවසක් පුරා විවාද වෙද්දිත් ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ නැතුව ඒ අදහස් වලට කන් දෙන්න පුළුවන් කමක් තිබුණේ. ඉතින් මම ඊට වඩා කියන්නේ තමයි එක ඇත්තක් කිව්වා. ඒක ගිය පාරත් කිව්වා. ඒක සම්පූර්ණ ඇත්ත. ගොඩකවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ හිමිකම් නිරෝල් කිරීමේ කටයුතු බිම්සවිය 2014 වර්ෂයේ ආරම්භ කරත් 2015 වෙන විට කාර්ය මණ්ඩලයේ හිගේ නිසා එක නතර වෙලා තිබුණා. 2015 මම ඇමති වෙන්නත් ඉස්සෙල්. ගිය පාරත් එතුමා කිව්වා අපි කිව්වා ඒක ආරම්භ කරන්න අපි උත්සාහ කරනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම රජයේ විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා මිනින්දෝරුවන් යෙදවීමට සිදුවීමත් හිමිකම් නිරෝල් කිරීමේ දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය නිර්දානගේ හිගේ නිසා එම කාර්ය තාමත් සිදු කරන්න බැරි වෙච්ච බව මමත් කනගාටු වෙනවා. ඒක තාම වෙලා නැහැ. ඉදිරියේදී ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපට අවස්ථාවක් ලැබුණොත් අපි බලාපොරොත්තු වෙන එක කරන්න. මම දිනවකවානු කියන්න යන්නේ නැහැ. මොකද මම ඕක කියලා කරගන්න බැරි වුණොත් එහෙම මම අර රංජිත් සොයිස මහත්තයා කරපු කතාව හා සමාන වෙනවා. ඒ නිසා මම ඒක කියන්න යන්නේ නැහැ.
ගරු ඇමතුමා අරවින්ද කුමාර මන්තමාට පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරනවා.
ඔබතුමා මේ ඉඩම් අමාත්‍ය හැටියට රට පොඩි පැහැදිලි කිරීමක් කරගෙන තියෙනවා. විශේෂයෙන් වතු ඉඩම්. වතු ඉඩම් LRC එකට අයිති කියලා අපි හැමෝම දන්නවා. ඒවට කිසිම කම්පැනියක් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඒගොල්ලන් කියන්නේ ඒක තමන්ට අයිති කියලා. ඒකට තවත්යක් කියනවා සුප්‍රීම උසාවියේ නියෝගයක් තියෙනවායි කියලා LRC වතු ඉඩම් වලට ඇඟිලි ගන්න බෑයි කියලා. ඒක එකක්. ඊළඟට ගරු ඇමතුමනි පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයෙක් හැටියට ඔබතුමා අපිට තව රේදුරු මාත්‍යෙක් වැඩිපුර ලබා දුන්නා. ආරක්ෂක නිලධාරීන් නිදි මරාගෙන එළවන්නේ ඩ්‍රයිවර් විතරයි. ඒ හින්දා විශේෂයෙන්ම ඒගොල්ලන්ට දීමනාවක් ඒ කියන්නේ ඕටමයක් බටයක් ලබා දීමට ඔබතුමා කටයුතු කරන්න ඕනේ කියලා මම ඉල්ලීමක් කරනවා.
හරි. මම පිළිතුරු කතාව අවසන් කරන්න හදනකොට එතුමා පැහැදිලි කිරීමක් ඉල්ලුවේ. විශේෂයෙන්ම මේ වතු සමාගම් වැරදි මතයක් දරනවා. එහෙම වතු සමාගම් වලට නෙමෙයි ඉඩම් වල අයිතිය තියෙන්නේ. 100ට 100ක් රජයට අයිතිය තිබෙන්නේ. LRC එක සමායි අයිතිය තියෙන්නේ වතු වල කළමනාකරණය විතරයි සමාගම් වලට දීලා තියෙන්නේ. එනිසා අපි ඒක ඉතාම පැහැදිලිව වුණු සමග දැන් සාකච්ඡා ආරම්භ කරලා තිනවා. ඔය තියෙන ගැටලු ඔක්කොම විසඳ ගන්නට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. එතුමා කිව්ව අර මන්ත්‍රීවරුන්ගේ ප්‍රියදුරන් පිළිබඳ ප්‍රශ්නේ ඉතාමත් ඇත්ත. ඇත්ත වශයෙන්ම අපි විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මට මතකයි අජිත් මාන්නප්පෙරම වර්තමාන රාජ්‍ය ඇමතිතුමා අනතුරකට ලක් වුණා ගාල්ලේ ඉඳලා කොළඹට එනකොට පාදයක් අහිමි වුණා. එදාම තමයි අපි සාකච්ඡා කරේ මේ මන්ත්‍රීවරුන්ට එක රියදුරෙක් මදි ඇත්ත වශයෙන්ම තව රියදුරෝ වැඩි කරා නම් හොඳයි කියලා. ඒ වෙලාවේ අපිට කරගන්න බැරි වුණා. මට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ලැබුණාට පස්සේ අගමැතිතුමාගේ උපදෙස් පරිදි අපිට පුළුවන් වුණා තව රියදුරෙක් වැඩි කරන්න. ඉතින් අපි ඒවා ගැන සංවේදීව බලනවා. අපිටත් හොඳට අත්දැකීම් තියෙනවා. ඉතින් නිදි මරාගෙන මගදි නවත්තලා නිදාගෙන ඉඳලා යන හැටි ඒ නිසා
ඊයේ පෞතර පෞකරපයත මෙයාත් මේ මන්ත්‍රීවරකින් ලයිවර් ලැබෙන්නේ.
මං හිතුවා මන්ත්‍රීවරු වෙන්නේ කියලා කියයි කියලා. මන්ත්‍රීවරු වෙන්නේ එහෙමයි කියලාද කියන්නේ හැදේ කියලා මම බැලුවේ. හොඳයි එහෙනම් මම මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා. තවදුරටත් පැහැදිලි කිරීම අපිට නිරන්තරයෙන් හම්බ වෙනවා මේ මන්ත්‍රීවරු අපිට අදහස් හමාරු කරගන්න පුළුවන්. ඔබතුමාටත් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් අදහස් ඉදිරිපත් කරපු සියලුම දෙනාට මගේ ගෞරවය ප්‍රකාශ කරන විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයෙන් අපිට විවේචන වලට වඩා ප්‍රශංසා ඉදිරිපත් වීම ගැනත් මම සතුටු වෙනවා. ඒකෙන් අපි ධෛර්යයටපත් වෙලා තව තව වැඩ කරන්න තමයි අපි උත්සාහ කරන්නේ කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වර්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඉදම් පාර්ලිමේන්තු ප්‍රශංසකන අමාත්‍යාංශ ශීර්ෂ 122 කාර්ය සභාව එකඟද?
හායි.
ශීර්ෂ 286 කාර්ය සභාව එකඟද?
හායි.
ශීර්ෂ 287 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 288 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 327 කාර්ක සභාව එකඟද?
හායි.
විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශ ශීර්ෂ 194 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 219 කාර්ක සභාව එකඟද?
හායි.
කම්කරු වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය මණ්ඩලයේ සමාජික ගනුමන අමාත්‍යාංශ ශීර්ෂ 54 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිටුව 13-7 වන පේලියට ඉහලින් පහත සඳහන් අයිතම ඇතුළත් කළ යුතුය. කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන අමාත්‍යාංශය පුනරාවර්තන බිලියන 2 මිලියන 826යි. මූලධන මිලියන 858යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අලුතින් ස්ථාපනය කරන ලද කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන අමාත්‍යාංශයට 2019 ජනවාරි 16 දිනැති අංක 2106/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව 2019 විසර්ජන පනත් කෙටුම්පතට ශීර්ෂ 54 අලුතින් ඇතුළත් කිරීම සහ ප්‍රතිපාදන වෙන් කිරීම, ශීර්ෂ 221 කම්කරු දෙපාර්තමේන්තුව සහ ශීර්ෂ 2328 මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නවන අමාත්‍යාංශ වෙත මාරු කිරීමයි. ශීර්ෂ 54 කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නවන අමාත්‍යවරයා වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 115,845,000යි. මිලියන 32,780,000යි. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන මිලියන 116,155,000යි. මිලියන 14,220,000යි.
සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 193 සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
ශීර්ෂ 193 කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යතුමා පිටුව 36/12 වන පේලියේ සිට 18 දක්වා පේලිය ඉවත් කළ යුතුය. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ වැය ශීර්ෂ 193 කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඉවත් කිරීම සහ අදාළ ප්‍රතිපාදන ශීර්ෂ 124 ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා සහ ශීර්ෂ 54 කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන අමාත්‍යවරයා වෙත මාරු කිරීම, ශීර්ෂ 216 සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ශීර්ෂ 331 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශය වෙත මාරු කිරීම සහ ශීර්ෂ 221 කම්කරු දෙපාර්තමේන්තුව සහ ශීර්ෂ 328 මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යාංශය වෙත මාරු කිරීමයි.
සංශෝධන සහිතව කාර්ය සභාවකද?
ආයි.
ශේෂ 221 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
පිටුව 36 22 සිට 24 දක්වා පේලි ඉවත් කර 13 වෙනි පිටුවේ නව ශීර්ෂ 54 යටතට මාරු කළ යුතුය. ශීර්ෂ 221 කම්කරු දෙපාර්තමේන්තුව. වැඩසටහන් 1 මෙහෙයුම් වැඩසටහන බිලියන 1 මිලියන 133 256 දහසයි. මිලියන 718 610 දහසයි. වැඩසටහන් 2 සංවර්ධන වැඩසටහන බිලියන 1 මිලියන 73 750 දහසයි. මිලියන 57 390 දහසයි.
සංශෝධන සහිතව කාර්ය සභාවකද?
ආයි.
ශේෂ 328 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
පිටුව 37 1 සහ 2 පේලි ඉවත් කර 13 වෙනි පිටුවේ නව ශීර්ෂ 54 යටතට මාරු කළ යුතුය. ශීර්ෂ 328 මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව. වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 387යි මිලියන 35යි.
සංශෝධන සහිතව කාර්ය සභාවකද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂ 122 286 287 288 327 194 සහ 219 සංශෝධන රහිතවද ශීර්ෂ 54 193 221 සහ 2328 සංශෝධන සහිතවද සම්මත වූ බව මෙම සභාවට දැනුම් දෙමු කැමැත්තෙමි. Item number 2 House agrees.
Aye.
Item number 3 House agrees.
Aye.
Item number 4 House agrees.
Aye.
සභාව කල්තැවීම
නියෝජ්‍ය කථානායකතුමනි, සභාව 19 අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා කල්තැබීත්වයේ යෝජනා කරනවා.
බොහොම ස්තුතියි.